ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
කොරෝනා වසංගතයත් සමග ලෝකයේ පැටලිලා ඉන්න මේ කාලවකවානුවේ සිනමාව පිළිබඳව නැවතත් කතා බහ කරන්නයි අපි සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනේ නුදුරු සිනමා විශේෂාංගෙන්. මෙවර අපි රංගන ශිල්පියෙක් පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. පසුගිය අප්‍රේල් මාසයේ අවසාන සතියේ අපිට දුක්බර ප්‍රවෘත්තියක් වාර්තා වුණා ඉන්දියාවේ. මේ තමයි ඉන්දියාවේ හිටපු ප්‍රවීණ එවැගේම ජනප්‍රිය සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වුණු ඉර්ෆාන් ඛාන් ජීවන ගමනට සමුදුන්නා කියන ප්‍රවෘත්තිය. ඉර්ෆාන් ඛාන් පිළිබඳව කතා බහ කරද්දී ශ්‍රී ලාංකික සිනමා රසිකයින්ටත් ඔහු බොහොම සමීප චරිතයක්, ඒ වගේම ලෝක සිනමාවේ රසිකයන්ටත් ඔහු බොහොම සමීප චරිතයක්. ඉතින් ඉර්ෆාන් ඛාන් පිළිබඳවයි අපි අද දවසේදී කතා බහ කරන්නේ. ඔහු මොන වගේ රංගන ශිල්පියෙක්ද, ඉන්දිය සිනමාවට මෙන්ම ලෝක සිනමාවට ඔහුගේ දායකත්වය මොන ආකාරයෙන්ද ලැබුණේ කියන කාරණා සම්බන්ධයෙන් විචාරය කරන්නට විමර්ශනය කරන්නටයි අපි සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහට අපි අපේ හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. ආයුබෝවන් සුබෝදාසනක් විදර්ශන.
ආයුබෝවන් මදුර.
විදර්ශන, මේ සාකච්ඡාව ආරම්භ කිරීමට මුලින්ම ප්‍රවේශයක් විදිහට මා කැමති ඔබෙන් දැනගන්න, ඇත්තටම මේ ඉර්ෆාන් ඛාන් කුමන ධාරාවේ රංගන ශිල්පියෙක්ද කියලා?
ඔව්, මම හිතනවා ඉතාම ඉර්ෆාන් ඛාන්ට සාධාරණයක් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද ඉර්ෆාන් ඛාන්ගේ සිනමා ජීවිතය ආමාශයෙන් වසර 30ක් පුරා යදි වෙනවා. ඒකම ඌට ජාතික චිත්‍රපට සම්මානයක්, ආසියානු චිත්‍රපට සම්මානයක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන 4ක් මෙයාට හිමි වෙනවා. ඒකම 2011 දී ඌට ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් ගෞරව සම්මානය වෙන පද්මශ්‍රී සම්මානයක් හිමි වෙනවා. මේ විශිෂ්ට රංගතරයා නිර්මාණය වෙන්නේ මං හිතන්නේ ඉන්දියාවේ සිනමා ධාරාව සහ ඉන්දියාවේ තියෙන වාණිජ සහ ඉන්දියාවේ අනෙකුත් විකල්ප සිනමා ධාරාවන් අතර අන්තර්මූවීම නැත්නම් අන්තර්ගමනක ඒකට ඔහු විශාල සංචාරයක් කරනවා. ජීවිතයේ ඔහුගේ සිනමා නැත්නම් ඔහුගේ කලාත්මක ජීවිතයේ විශාල අර්බුද රසක් සමගින් නිර්මාණය වෙන එකක්. අපි බලුවොත් ඔහු ඉස්සෙල්ලම ගෙන උපදින්නම ජයිපුර වල මුස්ලිම් පවුලක. එතන ඉඳලා ඔහුගේ ආරම්භය සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ඔහුගේ නාට්‍ය මේ ජෝත්පුර් කියන ප්‍රදේශයේ. ජෝත්පුරි ඉන්න එයාගේ මාමා කෙනෙක්, එතකොට එයාත් ආටිස්ට් කෙනෙක්. එයා හරහා තමයි මේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් මූලික උනන්දුවක් ඉර්ෆාන්ට ඇති වෙන්නේ. ඊට පස්සෙ එයා නගරේ වේදිකා නාට්‍ය කීපයක රඟපානවා. ඊට පස්සෙ එයා රංගනය හදාරන්න යනවා. හදාරන්න යන්නේ නවදිල්ලි ජාතික නාට්‍ය පාසලට. ඒ කියන්නේ 1984 එතකොට එයා යම්මා කරක විධිමත් නාට්‍යකරණය පිළිබඳව හැදෑරීමකුත් ආරම්භ වෙනවා. මේ ඒ අතරම එම්.ඒ. එක කරන්නත් ගන්නවා එයාගේ මේ උපාධිය. ඊට පස්සේ ඌ ආපහු වායු සමීකරණ අලුත් පැටියා කරන්න එක් බවට, ඒ කියන්නේ මුම්බායි වල. මේ එයා මුම්බායි වලට එනවා මේ සිනමාවට සහ නැත්නම් අපිට කියන පොළ ටෙලි නිර්මාණ වලට තියෙන කැමැත්තට, කලාවට තියෙන කැමැත්තට ඌ අර ඉගෙනගෙන ඊට පස්සේ නැවත මුම්බායි වලටත් ඇවිල්ලා ඊට පස්සේ වායු සමීකරණ අලුත් පැටියා කරන්න එක් බවට පත් වෙලා ඊට පස්සේ ඌ යනවා රාජේෂ් ඛන්නාව හම්බෙන්න. ඒ කියන්නේ ජනප්‍රිය මහා ඉන්දියාවේ ජනප්‍රිය සිනමා තරුවක් එයාව හම්බෙන්නත් යනවා. ඊට පස්සේ ඔහොමම ගිහලා එයාට හම්බෙනවා මම කියන්න අංශා කරන්නේ මේ මොකද මధుරහපු ප්‍රශ්නෙත් එක්ක ඔහුගේ කවර වර්ගයේ රංගන ශිල්පියෙක්ද කියන ඒ සංකීර්ණ ප්‍රශ්න. මතර එකට සංකීර්ණ උත්තරයක් තමයි තියෙන ඔහුගේ ජීවිතේම, ඔහුගේ සිනමා ජීවිතේම. ඊට පස්සේ ඔහුට චිත්‍රපට ඊට පස්සේ NSD උපාධියෙන් පස්සේ, ඒ කියන්නේ NSD කියලා කියන නවදිල්ලි ඒ ජාතික නාට්‍ය පාසල උපාධියෙන් පස්සේ ඌට හම්බෙනවා මිරා නායර් ගේ ඉතාම ප්‍රසිද්ධ චිත්‍රපටයක් වන සලාම් බොම්බේ. ඒකේ සුළු චරිතයක් රංගනයෙන් හම්බෙනවා. නමුත් අවාසනාන්ත විදියට ඒක චිත්‍රපටය තුළ ගත වෙනකොට ඒක සංස්කරණයෙන් ඒක කැපිලා යනවා. ඊට පස්සේ ඔහු ටෙලි නාට්‍ය සාන විශේෂම ටෙලි නාට්‍ය කතාමාලා රසකව රංගනයෙන් දායක වෙනවා. ඒකල ඌ අදුරගන්නේ ඌ ආපු ගමනත් එක්ක ඒක නිකන් වෙනස් තත්ත්වයක්. ඊට පස්සේ ඌට ඒකම කලින් චිත්‍රපටයක් ලැබෙනවා. ඒක අර බාසු චැටර්ජිගේ කමිලා චිමෞට් කියන චිත්‍රපටිය. ඊට පස්සේ ඔහම ආපු ගමනේ 1990 දී ඌ ඒක ડોක්ටර් චිමෞට් කියන එක, ඒ කියන්නේ ඒකත් චිත්‍රපටයක්. ඊට පස්සේ සච් ලෝම් ජර්නි කියන චිටි චිත්‍රපට රඟපානවා. ඊට පස්සේ 1998 දී සංජේ කාන්ගේ හනුමාන් කතාමාලාවේ වාල්මීකි විදියට රඟපානවා. ඔය වගේ ඉතාම අපහසු සහ ඒ කියන්නේ හැම එකකටම දායක වෙමින් යන ගමන. මොකද ඒ දර්ශකේ ඔහුගේ රංගනය ඒ තරම් මේ අධ්‍යක්ෂවරුන්ගේ ලොකු ගෞරවයකට පාත්‍ර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඌට හොඳට ගෙවන්නේත් නැහැ. ඌට අවශ්‍ය මොකද ඔවුන්ගේ අදහස තමයි මොහු ඒ තරම් ලස්සන අර ඒ කියන්නේ තරු ගුණයේ තියෙන නළුවෙක් නෙමෙයි කියන එක. ඉතින් ඔහොම තමයි ඔහුගේ ඒක 2000 මුල දක්වා ඔහුගේ ගමන එන්නේ. ඊට පස්සේ ඔහුගේ සම්පූර්ණ හැරවුම සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම අසීෆ් කපඩියා කියන බ්‍රිතාන්‍ය ඉන්දියා අධ්‍යක්ෂවරයා බ්‍රිතාන්‍යයේ ඉන්නේ. ඒ අධ්‍යක්ෂවරයාගේ ද වොරියර් කියන චිත්‍රපටිය. ඒක හිමාචල් සහ රාජස්ථාන් වල තමයි රූපගත වෙන්නේ. ඒතකොට ඒ චිත්‍රපටිය ඓතිහාසික චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ජාත්‍යන්තර ගොල්ලවල් කිහිපයකම තිරගත වෙනවා. ඉතින් ඒකත් එක්ක විශාල විශාල කතාබහකට මේ අලුත් නළුවා මේ අලුතෙන් එහෙම අමුතු නළුවෙක් කැවිලිනවා කියන කතාබහ ඇති වෙනවා. ඊට පස්සේ 2003-04 කාලේ අශ්වින් කුමාර්ගේ කෙටි චිත්‍රපටයක් වන රෝඩ් ටු ලඩාක් වල රඟපානවා. ඒකත් ජාත්‍යන්තර උළෙලවල් වල විශාල ප්‍රතිචාරයකට ලක් වෙනවා. ඒ වසරේම එයා ඊපස්සේ රඟපානවා මැක්බූල් කියන ඒ චිත්‍රපටියේ. ඒක ෂේක්ස්පියර්ගේ මැක්බත් චිත්‍රපටියෙන් තමයි නිර්මාණය වුණේ. ඊට පස්සේ ඔහුගේ ප්‍රධානම චරිතයක් විදිහට ඉදිරියට එනවා 2005 රොක් කියන චිත්‍රපටිය. ඒකත් විශාල ඒ ප්‍රශසුමත් ලක් කරන. දැන් ඔහුගේ ධාරාව අර ඒක ටෙලි කතා මාලාවල ඉඳලා ඔහු අපහසුතාවයට පත් වෙලා යම්කිසි විදිහේ ඒ කියන්නේ යම්කිසි ආන්තික වීමකට ලක් වෙලා ආපු ගමනේ extra හැරවුමක් එන්න පටන් ගන්නවා දැන් ටිකින් ටික. ඊට පස්සේ 2004 ඔහු හසිල් කියන චිත්‍රපටියේ රඟපානවා දුෂ්ටයේ චරිතයට. ඒකදී හොඳම ෆිල්ම් එක, ඒ කියන්නේ හොඳම දුෂ්ටයාට කි ෆිල්ම් එක සම්මානය උට කිමි වෙනවා. ඊට පස්සේ තෙලිඟු චිත්‍රපටියකට ඌ වෙනවා. ඒක තමයි සයිනිකුඩු කියන චිත්‍රපටිය. ඊට පස්සේ ඔහුගේ මම හිතනවා ප්‍රධානම හැරවුමක් නැවත සිද්ධ වෙනවා 2006 ද නාමිසේක් කියන චිත්‍රපටිය. ඒක රංගන දායකන ඒක අපූර්ව දෙය තමයි. ඒක අධ්‍යක්ෂණීය මීරා නායර් ඔහුගේ අර ඉස්ලාමයේ සලාම් බොම්බේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරිය. ඒ කියන්නේ එයාට ඉස්ලාම මේ එයාව කප්පාදුරු ලක් වෙන සිනමා. නමුත් ඒ චිත්‍රපටිය ඊළඟ සම්බන්ධයෙන් විශාල අවධානයක් ඇති වෙන චිත්‍රපටියක් බවට පත් වෙනවා. ඊළඟට ඔහු නැවත ඒ කියන්නේ බොලිවුඩ් විසින් මේ ඔහු නැවත අඳුරගන්න චිත්‍රපටිය තමයි ලයිෆ් ඉන් ද මෙට්‍රෝ කියන චිත්‍රපටිය අනුරාග් බාසුගේ. ඒකෙදී විශේෂම අපිට මතක් වෙනවා ඒ කියන්නේ කොන් කොනාසියෙන් ශර්මා සමග ඔහු කරපු අර අපූර්ව විකට බැඳීමක් සහිත රංගනය. ඊට පස්සේ ඒ අතර ඔහු දිගටම රූපවාහිනී යටසදාන වල කරපු නාපු දෙයක් ඔහු ඔහුගේ ওই සාර්ථකත්වය මැද්ද කරගෙන එනවා. ඊට පස්සේ අපිට මතකයි විශේෂම 2007 ඔස්කා සම්මාන ලැබපු ස්ලම්ඩොග් මිලියන චිත්‍රපටිය ඔහු පොලිස් පරීක්ෂකවරයෙක් ඉදිරියට රඟපානවා. ඊට පස්සේ 2009 ඔහු ඇසිඩ් ෆැක්ටරි කියන චිත්‍රපටියේ FBI ඒජන්තුවරයෙක් විදිහට මේව කරනවා. ඊට පස්සේ ආපහු මීරා නායර් අධ්‍යක්ෂණය කරපු කොටස් 11කින් යුක්ත නිව්යෝර්ක් ඓ ලව් යූ කියන කෙටි චිත්‍රපටි මාලාවේ ඔහු ගුජරාත් දියමන්ති වෙළෙන්දෙකු විදිහට රඟපානවා. ඊට පස්සේ ද ඇමේසින් ස්පයිඩර්මෑන් 2012. ඊට පස්සේ ඒ වගේම ජනප්‍රිය චිත්‍රපටියක් වෙච්ච ඒක ලෝකේ මාදුරගත චිත්‍රපටියක් වෙච්ච ඇන්ලීගේ ලයිෆ් ඔෆ් පයි කියන සිනමා අනුවර්තනයේ ඔහු රංගනයෙන් දායක වෙනවා පිස්කින් පයි මොලිටර් පටෙල්ගේ චරිතය. එතකොට ඊට පස්සේ 2012 ඔහු ෆාන්සින් තොමාන් කියන ප්‍රසිද්ධ මල්ල ක්‍රීඩකයාගේ චරිතය නිරූපණය කරන එකත් ඉතාම ආන්දෝලන ලක් වෙන චිත්‍රපටියක්. ඊට පස්සේ ඔහුගේ වඩාත්ම කීර්තිමත් චිත්‍රපටිය විදිහට සහ ඔව් ඉක්මනින්ම අඳුරගන්න චිත්‍රපටිය විදිහට අපිට දක්වන්න පුළුවන් ද ලන්ච් බොක්ස්. ඒක ඊට පස්සේ කාන් සිනමා උළෙලේ ග්‍රෑන්ඩ් රේල් ඩියෝර් කියන සම්මානයට පාත්‍ර වෙනවා. ඊට පස්සේ 2014 ඊට පස්සේ රඟපානවා ගුන්ඩේ. ඊට පස්සේ එක්ස්පෝස් හයිඩ. ඊට පස්සේ 2015 දීපිකා පදෝකෝන් සහ අමිතාබ් බච්චන් එක්ක ඌට ලඟපාන ලැබෙනවා පිකු චිත්‍රපටියේ. ඊට පස්සේ ජුරාසික් වර්ල්ඩ්, තල්වාර්. ඊට පස්සේ 2015 ජස්බා ඔහොමම ඇවිල්ලා ඊට ඉන්ෆනෝ කියන මෙන්නේ ජාත්‍යන්තර චිත්‍රපටිය. ඊට පස්සේ නිශිකාන්ත් කමන්ත් අධ්‍යක්ෂණය කරපු මාදාර චිත්‍රපටිය රඟපාන 2016. ඊට පස්සේ හින්දි මීඩියම් කියන චිත්‍රපටිය තමයි ඔහුගේ මෑත ඉතාම විචාරක සහ වාණිජමය සාර්ථකත්වයට පත් වෙච්ච චිත්‍රපටිය. ඒක 2017. ඒකෙදී ඔහු රාජ් බත්‍රා කියන චරිතයට රංගනය දායක වෙනවා. ඊට පස්සේ බෙඩ් ඔෆ් රෝසස් 2017 දී නෝ බෙඩ් ඔෆ් රෝසස් කියන ෆිල්ම් එක. ඔය වගේ ඊට පස්සේ මං හිතනවා ඔහුගේ බ්ලැක් මේල් චිත්‍රපටිය අපිට මතක් කරන්න පුළුවන් 2018. ඊට පස්සේ කාර්වාන් කියන චිත්‍රපටිය. ඒකම ඔහු මේ ඒ කියන්නේ පිළිකා තත්ත්වයට නිසා අය ආසන්න කාලේ රඟපානවා. නමුත් මේ කොරෝනා තත්ත්වය නිසා ඒක තමයි තිරගත ගන්න බැරි වෙච්ච ඔහුගේ චිත්‍රපටිය තමයි ඇංග්‍රීසි මීඩියම් කියන චිත්‍රපටිය. ඉතින් මේ වගේ ඒක ඔහුගේ ගමන හරි විචිත්‍ර ගමනක්. ඒ නිසා ඔහුගේ ධාරාව මේ කියන්නේ එක පැත්තක ඔහු අර මට හඳුන්වන්න පුළුවන් ඔහු ඉන්දියානු ඒ නව විකල්ප සිනමාවක් නිර්මාණය වෙනවා 2010 අගභාගයෙන් පසු. එතකොට අලුත් කතා, ඒ කියන්නේ අලුත් විදියට සමාජය සහ දේශපාලනය ආමන්ත්‍රණය කිරීම, අලුත් නළු නිළියන් අලුත් රංග ක්‍රම එක්කම ජනතාව සමග යම්මාකාරයකට බද්ධ වෙමින් අර අපිට කියන්න පුළුවන් නිකන් තරුමය වීර නිකන් ඉන්දියානු වීරකාරයන්ට උරුම වූ අර තරුගුණයෙන් යුත් සිනමාවෙන් ආන්තික ගුණ සිනමාවක් මේ අලුත් සිනමා ප්‍රේක්ෂකාගාරයත් එක්ක බද්ධ වෙමින් අලුත් රංග විදියක් හොයීමේ ගමනකට ඔහු අවතීර්ණ වෙනවා. ඒ අත්දැකීම ඔහුට ලැබෙන්නේ මම හිතනවා ඔහු කවර ධාරාවේ සලුවෙක්ද කියන ප්‍රශ්නයට ඔහු විසින් සපයන්නේ සංකීර්ණ උත්තරයක්. ඔහු තුළ මේ මම හිතන්නේ එක්පැත්තක ඔහුගේ සමහර රංගනයන් වල අර අපි කියන ඊනියා තරුගුණයක් තියෙනවා. ඒ ඔහු ඒකත් ආරක්ෂා කරගන්න බල අවස්ථා තිබුණා. ඒකම මේ තරු ධාරාවේ අර ජනකාන්තයයි හඳුන්වන්නේ සිනමා ධාරාවට අහුවෙන්නේ නැති ඒකට ආවරණය නොවන යම් ආකාරයක වෙනත් රංග පරාසයක් කළා. නැත්නම් විකල්ප රංග පරාසයක් කරා යෑමේ විභවයක් ඔහුගේ රංගනය තුළ පේන්න තියෙන. ඒ නිසා ඉතාම සංකීර්ණ විශිෂ්ට නළුවෙක් ඉන්දියාව තුළ පහළ වෙච්ච.
ඔව් විදර්ශන දැන් ඔබේ පැත්තට හැරුණොත් එහෙම දැන් සිනමා විචාරකයෙක් විදියට ඉර්ෆාන් ඛාන් නැමැති රංගන ශිල්පියාගේ රංගනයේ තිබුණු ඔබට හසු වෙච්ච සුවිශේෂී ලක්ෂණ මොනවද?
මම මූලිකව හිතනවා රංගනය නැත්නම් අපි විශිෂ්ට රංගනයක් කියන දේ අවම කොන්දේසිය තමයි ඒ රඟපාන චරිතයේ භූමිකාව තුළ එහි අවිඥාණය සමග බද්ධ වෙන්න පුළුවන්කම. අවිඥාණය කියලා කියන්නේ ඇත්තටම අපිට චරිතයේ මතුපිට දෙයක් නැසිරීම අනුකරණය කිරීම නෙමෙයි. ඒක යම් කිසි චරිතයක තියෙන සදාචාරාත්මක නැත්නම් ආචාර ධාර්මික ස්ථානය ආචාර ධාර්මික මනෝමූලික නැත්නම් අවිඥානික සහ ඊටත් ඔබෙන් දේශපාලනික මෙන්න මේ තලයන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව නැත්නම් ඒ සමග ස්ථානගත වෙන්න පුළුවන් හැකියාව ඒක කියන්නේ නළුවෙකුට ඒක ලැබෙන්නේ ඉතාම දුර්ලභ ශක්තියක් සහ හැදෑරීමක් එක්ක. මම හිතනවා ඉර්ෆාන් ඛාන්ගේ විශිෂ්ටත්වය තියෙන එතන. කියන්නේ ඉර්ෆාන් ඛාන් රංගනයෙන් දායක වෙනකොට අපි හිතමුද උදාහරණ මිනිමරුවෙක්ගේ චරිතයක් නැත්නම් ඝාතකයෙක්ගේ චරිතයක් නැත්නම් තමන්ගේ බිරිඳ මරණයට පත් වෙලා ඉන්න ලන්ච් බොක්ස් වගේ චරිතයක් බැලුවාම ඔහු ඒකෝ රංගනයෙන් කිමි දෙන්නේ මොහු මෙතත්ත පත්තුණු මොහුගේ සංකීර්ණ මනෝභාවයේ කවර තැනකද තියෙන්නේ කියන එක. ඒ නිසා තමයි ඔහු බොහෝ විට මේ කියන්නේ රංගනය තුළ ඔහු අර කියන්නේ පුදු කියන මතුපිට ප්‍රකාශකයෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අදාළ චරිතයේ තියෙන නිකන් අපිට කියන්නේ තිර පිටපතෙන් ඔහුට දෙන සහ ඔහු මතුපිට හඳුරගන්න පුළුවන් ලක්ෂණවලට වඩා ඔහු මං හිතනවා එහි ආචාර ධාර්මික තලයට ඒ අදාළ භූමිකාවේ ආචාර ධාර්මික අවිඥානික තලයට උස්ථානගත වෙනවා කියලා. ඒක තමයි ඔහුගේ විශිෂ්ටත්වය. සා ඒකම ඔහු ඔහුගේ මුහුණ තුළ විශේෂයෙන්ම ඔහුගේ මුහුණ තුළ දෙන රංගනය ඔහුගේ ඇස් සහ ඔහුගේ අනෙකුත් මස්පිඩු සහ ඒ සියල්ල ඔහු හැසිරවීමට දක්වන සමත්කම සහ ඔහුගේ එකම ශරීරයේ චලනයන් ඔහු අදාළ භූමිකාවත් එක කර ගනුදෙනු. එහෙනම් භූමිකාවේ එකට එක ප්‍රකාශනයක් නෙමෙයි. ඒ වෙනුවට ඔහු නැවත ඔහුට ලබා දෙන භූමිකාවට අලුත් අර්ථයක් දෙනවා. ඒ අර්ථය දෙන්න හැදෑරීම මේ හැදෑරීම කියන රංගනය විතරක් නෙමෙයි. ඒකට අවශ්‍ය වෙන යම් කිසි විදියට අපිට කියන්න පුළුවන් එක් පැත්තක ඒ කියන්නේ තමන්ගේ චරිතය සහ ඒ චරිතයට පාදක වෙච්ච සමාජ වපසරිය පිළිබඳව නැත්නම් ඒ පාත්‍ර වර්ගය පිළිබඳව තියෙන මානුෂික හැඟීම නැත්නම් ප්‍රේමණීය හැඟීම නැත්නම් මිනිස් වර්ගය පිළිබඳව තියෙන අලුත් අදහස ඒ පිළිබඳව තියෙන සංවේදනය සහ අනිත් පැත්තෙන් සමාජයේ දේශපාලනික නැත්නම් සමාජයේ තියෙන ඒ යටිපෙළ ගැන නැත්නම් සමාජයේ තියෙන පසුබිම ගැන තියෙන දේශපාලනික අවබෝධය ඒ විඥාණය ඒ ජනතාව පිළිබඳව නැත්නම් ජනතාවගේ මනෝභාවයන් සම්බන්ධයෙන් තියෙන ඓන්ද්‍රියකම ඒ කියන්නේ එකට බැඳිච්චකම සහ ඒ සමග ඒක ජනතාවගේ අභ්‍යන්තර ප්‍රශ්නයන් සමග ඔවුන් මුණගැහෙන සංකීර්ණ තත්ත්වයන් සමග අනුවේදනීය සංවේදනයක් චලනය කරගන්න පුළුවන් හැකියාව ඒකම කියවීම ඒක පොතපත හැදෑරීම ඔහු ඒ කියන්නේ ඉර්ෆාන් ඛාන් බොහෝ විට විශේෂම රෑවෙනකන් ඔහු බොහෝ රෑවෙනකන් ඔහු හදාරනවා පොතපත කියවනවා ඒකම අනෙකුත් තිරනාටක රචනයන් සහ අනෙකුත් රංගන ශිල්පීන්ගේ රංගන පරාසයන් ඔහු හදාරනවා ඒ නිසා මෙන්න මේ සකල එකතුවයි ඒකම ඔහුටම තියෙන විශාල අදිෂ්ඨානයක් කැපවීමක් තමන්ගේ රංගනය තමන්ගේ ජීවිතය බවට පත් කර ගැනීම ඒ රංගනයෙන් සල්ලි මුදල් බලාපොරොත්තුව වෙනුවට ජනප්‍රියත්වය බලාපොරොත්තුව වෙනුවට ඒ රංගනය තුළ තියෙන අර කියන ආචාර ධාර්මික තලය වඩා ඉහළට ඔසවා තබමින් ඒ වෙනුවෙන් කරන ඉතාම දැඩි මැදිහත්වීම මෙන්න මේ සකලවිද එකතුව තුළ තමයි ඉර්වාන්තාන් කියන්නේ විශිෂ්ටයා නිර්මාණය වෙන්නේ. ඒකට ඉර්වාන්තාන්ගේ රංගනය, ඒ රංගනය හඳුනා ගන්න තියෙන නැත්නම් ඉර්වාන්තාන්ගේ රංගනයේ තියෙන අපූර්වත්වය මැජික් එක තමයි මෙන්න මේ කාරණා එක්ක, ඒ කියන්නේ රංගන වේදියා කියන ඒ පරිසමාප්තත්වය කරා යන්න තියෙන උවමනාව. රංගන වේදියෙක් කියන්නේ ඊටම සරලව ඉක්මනට ජනප්‍රිය වෙන්න, ඔබට ජනකාන්ත වෙන්න, ඉක්මනට අනුකරණය කරන්න තියෙන ඒ හැකියාවට වඩා ඊට වඩා එය කරා නොයා අර මම කිව්ව කාරණාත් එක්ක යම් කිසි විදිහේ කියන්නේ නිර්මාණාත්මක නිෂ්පාදනීය දෙයක්. ඒ කියන්නේ රංගන වේදියා චිත්‍රපටයේ චරිතය නිෂ්පාදනය කරන අවුවිසිම්. ඒ අධ්‍යක්ෂවරයා හෝ තිරනාථක රචකයාගේ ඒ පරාසයෙන් ඔබට ගිහිල්ලා ඒ රංගන වේදියෙක්ම අභිපේකර යාම ඇතුළත් වෙනවා. ඒ රංගනය මූර්තිමත් කරන්න, ඒ රංගනය ජීවමාන කරන්න, ඒ රංගනයට අලුත් අර්ථයක් දෙන්න. මම හිතනවා ඉර්ෆාන් ඛාන්ගේ රංගනයේ විශිෂ්ටත්වය දෙන්නේ අන්න එතන. එවැනි රංගන වේදීන් මම හිතනවා ලෝකෙ දුර්ලභයි, ඉන්දියාවේ බොහෝ විට දුර්ලභයි, ඒක ලෝකෙ බොහෝ විට දුර්ලභයි. මොකද මේ පරාසය අභ්‍යාස කරන්න පුළුවන් අදිස්ථානයක් නැත්තම් එවැනි මනෝමූලික සාධකයක් ඒ මිනිස්සෙක් තුළ නිර්මාණය වීම කියන එක මම හිතන්නේ හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඊටාම හැදෑරීමක් එක්ක බිහි වෙන පොඩි මම හිතනවා පොඩි අපූර්ව ගුණයක් එතන තියෙනවා කියලා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ නුදුරු සිනමා විශේෂාංගයත් සමගයි. මෙවර නුදුරු සිනමා විශේෂාංගෙන් අපි අවධානය යොමු කරන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී අපි අතරින් විය වූ ඉන්දියා සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් පිළිබඳව ඔහුගේ රංගනය පිළිබඳවයි අපි කතා බහ කරමින් පසුවන්නේ සිනමා විචාරක විදර්ශන කන්නංගර සමග. විදර්ශන, දැන් අපි ගත්තොත් එහෙම ලෝකයේ අන්ත දෙකක තිබෙන සිනමා ධාරාවන් දෙකක් තමයි හොලිවුඩ් සහ බොලිවුඩ් කියන්නේ. මේ වෙන විට කරට කර මේ සිනමා ධාරාවන් දෙක එකට නැගී සිටිනවා. දැන් ඇත්තටම මේ ඉන්දියා සිනමාව නැත්නම් බොලිවුඩ් සිනමාව හොලිවුඩ් එක කරා ගෙන ගිය ගමනේ ප්‍රධාන පුරුක විදිහට හඳුන්වන්නේ නැත්නම් ප්‍රධාන නියමුවා විදිහට හඳුන්වන්නේ ඉර්ෆාන් ඛාන්. දැන් බොලිවුඩ් සිනමාවේ බොහෝ දැවැන්ත නළුලියන් ඉන්න පසුබිමක ඉර්ෆාන් ඛාන්ට මේ අවස්ථාව උදා වෙන්නේ මොන ආකාරයේ හේතු නිසාද?
ඔව්, මම හිතනවා එකපැත්තක් ඒකේ දැන් අපිට කියන්න පුළුවන් ඒකේ ඒ කියන්නේ ඕනෑම දෙයක සාර්ථකත්වෙ පිටිපස්ස හම්බේනුත් තියෙනවා ඓතිහාසික හම්බයන්. ඒ ඓතිහාසික හම්බයන් වලට ආමන්ත්‍රණය කරන්න ලැබුණාට පස්සේ ඒ අදාළ දක්ෂතාවය තියෙන කෙනාට මම හිතනවා ඉදිරියට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අභියෝගය ජාත්‍යන්තර සිනමා අභියෝගය ජය ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ මොකද්ද මම මේ කියන්නේ වාසනා ගුණය වගේ එකක් නෙමෙයි. මම කියන්නේ අහම්බයන්ට ආමන්ත්‍රණය කිරීමේ තියෙන නැත්නම් අහම්බයන්ට මුහුණ දීමකුත් අපිට අඳුර ගන්න වෙනවා කියන එක. ඔහුට එතනින් එහාට උඩ යන්න පුළුවන් වෙන එක මේ කතා කරමු. මම කියන්නේ එකක් ඔහුට අවස්ථාව ලැබෙන්නේ අර මම කලින් කිව්වා වගේ ද වොරිය චිත්‍රපටිය. ඒ කියන්නේ විශේෂම මේ ආසිෆ් කපඩියා විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියට ඔහුට ඓතිහාසික චිත්‍රපටියක්. ඒකට මේ රංගනයෙන් ඩයග් වෙන්න ඔහුට ලැබෙනවා. මොකද ඔහු ඊට කලින් අර මම කිව්වා වගේ ඒක ටෙලි කතා මාලා රසක ඉන්නවා. ඒකත් එක මිනිස්සු සාමාන්‍යයෙන් ඔහු දන්නවා. නමුත් ඒ තරම්ම සිනමා මහා රංගවේදියෙක් විදිහට අඳුර ගන්න නැහැ. නමුත් මම හිතනවා ආසිෆ් කපඩියා ඊටාම තවට මේ කියන්නේ අවශ්‍ය වෙන්නේ අඩු මුදලකට. මොකද ඔහුට ඒ තරම් මුදලක් තිබිලා නැහැ ඉන්දියාවට එන්න මේ චිත්‍රපටිය කරන්න. ඔන්න අඩු මුදලකට වඩා හොඳ රංගනයක් සොයා ගැනීම මොනාවක් තියෙනවා. එතෙන්දී තමයි ඔහුට මේ ඉර්වාන් ඛාන්ව මුණ ඉර්වාන් ඛාන්ව යොදා ගන්න. ඉතින් එතනින් පස්සේ තමයි ඔහු ජාත්‍යන්තර අවධානයට ලක් වෙන්නේ. ඊට පස්සේ අර මේ අශ්වින් කුමාර්ගේ රෝඩ් රූ ඇටැක් කියන චිත්‍රපටියත් ඔහු ඒකත් ඔහු ජාත්‍යන්තර උත්සවවලට යනවා. එතකොට ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරය ඔහු අඳුර ගන්නවා. ඉතින් ඔහොමත් එක්ක ඊට පස්සේ ඔහුගේ විශේෂයෙන්ම ඔහුට ආපහු නැවත ඔහු නැවත අර ජාත්‍යන්තර තලයට ඔසවා තබන අධ්‍යක්ෂවරිය තමයි මේ බිරා නායර්. මේ නාමසේක් කියන චිත්‍රපටියද නාමසේක් කියන චිත්‍රපටිය. ඒක නැවත වරක් ඒක ලොකු අඳුර ගන්නා තැනට පත් කරනවා 2006 දී. ඒ ගමන එතනින් එහාට සම්පූර්ණ මේ වෙන්නේ අර ස්ලම්ඩොග් මිලියන චිත්‍රපටි 2008 දී. ඔස්කා සම්මාන ලැබීමත් එක්ක ඌ රඟපාන පොලිස් පරීක්ෂකවරයා. ඒක මම හිතනවා කියන්නේ ඒක අධ්‍යක්ෂවරයා පවා විශේෂම ඩැනි බොයිල් අධ්‍යක්ෂවරයා පවා විශිෂ්ට රංගනයක් විදිහට ඒක හඳුන්වනවා. එයා කියනවා මේ කියන්නේ රංගනයක කේන්ද්‍රය හොයාගන්න ඒ කේන්ද්‍රය හොයාගන්න සහජ හැකියාවක් ඉර්ෆාන් ඛාන්ට තියෙනවා කියලා. ඒ කියන්නේ චිත්‍රපටියේ කියන්නේ ජමාල් කියන චරිතේ නැත්නම් ඒ කියන චරිතේ නිර්දෝෂී කියලා අපිට ඒක ඉදිරියේ නිර්දෝෂී කියලා හේතු ගන්නනවා කියන එක ඒ චිත්‍රපටියෙන් අපිට එතත්ට ගෙනියනවා කියන එක මේ පොලිස් නිලධාරියාගේ මේ චරිතය විසින් අපිට අඟවනවා කියලා. ඒකම ඩැනි බොයිල් කියනවා මේ ඉර්ෆාන් ඛාන්ගේ රංගනය යාට ඒක එකම දේ නැවත නැවත වරක් ඉතින් එකම රංගනය නැවත දුන්නාම ඊටත් වඩා හොඳට කිරීමේ මල්ල ක්‍රීඩකයෙක් වගේ හැකියාවක් උඩ තියෙනවා කියලා. ඒකම අනිත් පැත්තෙන් ඊට පස්සේ මිහිරා නායර අධ්‍යක්ෂණය කරපු අර මං කිව්වා අර කොටස් 11 කින් තියෙන නිව්යෝක් ඐ ලව් යූ මේ චිත්‍රපටි මාලාවෙත් ඒකෙත් ඔහු රංගනයක් කරනවා. ඊට පස්සේ ඔහුට ලැබෙනවා අර හොලිවුඩ් වල කියන හොලිවුඩ් වල නිකන් කීර්තිමත් නැත්නම් හොලිවුඩ් වල අපිට කියන්න පුළුවන් වාණිජ කීර්තිමත් අර සිනමාවේ ඒ දායකත්වය ඇතුළෙත් ඔහුගේ රංගන පරාසය එකතු කරගන්න ද ඇමේසින් ස්පයිඩර්මෑන් ඊට පස්සේ අපිට මතකන ලයිෆ් ඔෆ් පයි චිත්‍රපටි අර පිස්කින් පයි මොලිටර් පටෙල්ගේ අර වැඩිහිටි භූමිකාව ඔව් ඒකත් මම හිතනවා ඉතාම හොඳින් මේ රංගනේ දායක කරනවා. ඊට පස්සේ ඔහු ජාත්‍යන්තර කීර්තියට පත් වෙන ලාච් බොක්ස් වලින් විශේෂම කාන් සිනමා හොලේ ලැබෙච්ච ගෞරවයත් එක්ක විශිෂ්ට මේ විශිෂ්ට විදිහට ජාත්‍යන්තර අවධානයට ලක් වෙනවා. ඊට පස්සේ විශේෂම ඩෑන් බ්‍රවුන්ගේ ප්‍රසිද්ධ නගතාව ආරා ඉන්ෆනෝ චිත්‍රපටිය ටොම් හැන්ක්ස් සමගින් ඉතින් මේ වගේ කාරණා එක්ක ඔහුට ලැබෙන අවස්ථා ගොඩක් සහ ඒ අවස්ථා තුළ ඔහුට පුළුවන් වෙනවා අර අර මං කියවර විශිෂ්ට රංගන වේදයයි අර ඉන්දියානු භාවයයි අතර තියෙන ඒ එකතුව අර කියන විවිධ කලේ ජාත්‍යන්තර චිත්‍රපටි වලට හොලිවුඩ් වලට අලුත් මාත්‍රාවක් එකතු කරන්නේ. ඒක මං හිතනවා ඒක හොලිවුඩ් ඇහැකින් බැලුවොත් අපි බැලුවොත් ඇමරිකන් යුරෝපීය සිනමා ඇහැකින් ඉන්දියාව දිහා බැලුවොත් ඔවුන්ට ඉන්දියාව ගැන තියෙන ෆැන්ටසිය ඉන්දියාව ගැන ඔවුන් තුළ තියෙන මනෝරූපය සහ ඒ මනෝරූපයට ඔබෙන් ගිහිල්ලා ඉර්ෆාන් ඛාන්ගේ රංගනයේ විසින් කරන අපූර්ව දායකත්වය මං හිතනවා ඔවුන්ගේ සිනමාව තුළ ගැන චමත්කාර සලකුණක් එකතු කරනවා. රයිට් ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය ඉන්දියානු සිනමා වඳුරගන්නේ අර අපි දා කරන ඒ කියන්නේ මිත්‍යා කතා සහිත ඉතාම විසිතුරු ඒක ජනප්‍රිය සිනමාවක ෆැන්ටසියක් නැත්තම් ගුප්ත කූටකරණය වූ එවැනි සිනමාවක ආකාරයෙන් නම් ඒ සිනමාව තුළම පහළ වෙලා තියෙනවා ඒ ජනතාවගේ දත ජනයාගේ මිනිස්යාගේ අධ්‍යාත්මික ගැඹුරට ස්පර්ශ කරන්න පුළුවන් ඒ රංගන වේදය රංගන ආකෘතියක් සැප නළුවේ. ඉතින් මම හිතනවා ඒකත් ඔහුට එතන ස්ථානගත වෙන්න ඔහුට ජාත්‍යන්තර සිනමාව තුළ ඒ කීර්තිමත් වෙන ස්ථානගත වෙන්න ඔහුට වෙතු වෙනවා. ඒකම ඔහු රංගනයේ දායක වූ චිත්තපටි චරිත ඒ චරිතත් බොහෝ විට අපි දන්න ඔය විශේෂයෙන්ම අර ඉස්සෙල්ලා මං කිව්ව ඒ ලයිෆ් ඔෆ් බයි චිත්‍රපටිය බැලුවත් ඒ චිත්‍රපටිය තුළ ඔහු කරන ඒ රංගනය ඔහු විසින් එකට එකතු කරන දායකත්වය මම හිතනවා ඒක වෙනම ඒ කියන්නේ වෙනම මාත්‍රාවක් වෙනම තීරුවක් ජාත්‍යන්තර සිනමාවට එකතු කරනවා. ඒ කියන්නේ අපි දකින්නවානේ ජාත්‍යන්තර සිනමාව දැන් මේ යුගයේ අපි ඉන්නේ මේක පස්සාත් නූතන ගෝලීයකරණ එක. එතකොට එවැනි යුගයක සංස්කෘතික බහුවිධත්වය ඇතුලේ යම්කිසි ආකාරයක නිර්මාණයන් බිහිවීමේ ජනප්‍රිය සහ ප්‍රකට සිනමාවක් බිහිවීමේ ඉඩක් තියෙනවා. එතකොට ඉර්ෆාන් ඛාන් අන්න ඒ කොටසත් එයා සම්පූර්ණ කරනවා. මොකද එයා ඉස්සරහ විදිහට රංගන වේදය අර ඇමරිකානු යුරෝපීය අර විශිෂ්ට රංගන ආකෘතීන් එක්ක එකිනෙකට තරඟ වදින්න පුළුවන් සමස් එකක්. ඒකම අර ඉන්දියානු මනෝභාවයත් ඒ තුළ තියෙනවා. ආසියාතික පශ්චාත් නූතන ආසියාතික තත්ත්වයේ කෙරෙහි තියෙන ආලෝලනය. හරි. එතකොට මේ සියල්ල මූ වෙලා තමයි ඉර්ෆාන් ඛාන්ගේ සාර්ථක ජාත්‍යන්තර සාර්ථකත්වය අනිකුත් ඉන්දිය නළුවන්ට වඩා ඉදිරියට එන්නේ. ඇත්තටම ඉතින් ඒ විශිෂ්ටත්වයේ ඉර්ෆාන් ඛාන්ගේ රංගනය තමයි දැන් ප්‍රමුඛතම.
හොඳයි, අපි කතා බහ කරමින් පසු මෙවර SBS සිංහල වැඩසටහනේ නුදුරු සිනමා විශේෂාංගයෙන් පසුගිය අප්‍රේල් මාසයේ අවසාන සතියේදී මේ ලෝකයෙන් සමුගෙන ගිය ප්‍රකට සහ එවැගේම ජනප්‍රිය එවැගේම ප්‍රවීණ රංගන ශිල්පියෙකු ඉර්ෆාන් ඛාන් පිළිබඳව ඔහුගේ රංගන ශෛලිය එවැගේම ඔහුගේ රංගනයෙන් බොලිවුඩ් සිනමාව හොලිවුඩ් සිනමාවට ගෙන ගිය ආකාරය පිළිබඳවයි අපි කතා බහ කරමින් පසු මේ සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවත හමුවෙමු නොදුරු සිනමා විශේෂාංගයෙන් සිනමා කෘතියක හෝ සිනමා කරුවක පිළිබඳව නොදුරු පැත්ත සාකච්ඡා කරන්නට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.